ගරු WMM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඇත්තටම අලුත් ආණ්ඩුවේ දෙවැනි අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපිට අදහස් පළ කරන්න ලැබිච්ච අවස්ථාවක් මේක. අයවැයක් කියලා කියන්නේ ආදායම් සහ වියදම් පිළිබඳ තොරතුරු පමණක්ම නෙවෙයි, රටේ සියලුම දෙනා තමන්ගේ ඉදිරි අනාගතය කවර දිශානතියකට ගෙනියනවද කියලා බලාපොරොත්තු සහගතව ඉන්න ලියවිල්ලක්. රටේ ඉන්න මහජනතාව තමන්ට පාරිභෝජන කරන භාණ්ඩවල මිල අඩු වෙනවද, තරුණ පිරිස රැකියා උත්පාදනය වන ආකාරයේ අයවැයක්ද, ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරවලට පහසුකම් සහිත පරිසරයක් හැදෙන අයවැයක්ද, ආයෝජකයන් තමන්ගේ ආයෝජනයන් සුරක්ෂිත වන නිශ්චිත ප්‍රතිපත්ති සහිත ව ඉදිරිපත් කරන අයවැයක්ද කියන එක පිළිබඳව අවධානයෙන් ඉන්න අවස්ථාවක් තමයි මේක. එමනම් මේ අයවැය ඇතුලේ දිගින් දිගටම අපිට දකින්න ලැබෙන ප්‍රධාන කාරණාව තමයි මේ අයවැය ඉදිරිපත් කරන ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන අර්බුදය අයවැය පුරාම දකින්න ලැබෙනවා. මොකද අර්බුදය, මීට අවුරුද්දකට එකමාරකට කලින් ධනවාදය පිළිබඳව විවේචනයන් ඉදිරිපත් කරපු, මාක්ස්වාදයේ ඔලුවක් එක්ක කටයුතු කරපු දේශපාලන නායකයාට සහ ඒ පක්ෂයට ධනවාදය කළමනාකරණය, ධනවාදී ආර්ථිකය කළමනාකරණය කරන්නට දර උත්සාහය ඇතුලේ ආර්ථිකය හසුරවන මොහොතක් හැටියට තමයි මේ අයවැය වාර්තාව දකින්න ලැබෙන්නේ. මේ ධනවාදී ආර්ථිකය හසුරවන්න දරන වෑයම ඇතුළෙම මාක්ස්වාදී අදහස ගැලපිලා මේක ඇතුලේ පොඩි පටලැවිල්ලක් දිගින් දිගටම දකින්න ලැබෙනවා. මොකද මේ පටලැවිල්ල කියලා අපි එකින් එක බැලුවොත්, ජනාධිපතිතුමා මේ එදා කතාවේ කියනවා, අර පැය හතරමාරක ලස්සන කතාව ඇතුළේ කියනවා, ආනයන වියදම් වැඩි වෙලා තියෙනවා, ඒ නිසා ලංකාවේ ආර්ථිකයේ ඉහළට එසවෙමින් තියෙනවා. මම පොඩ බැලුව මේ ආනයන වියදම් වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියලා. ආනයන වියදම් ප්‍රධාන කොටස් තුනයි, පාරිභෝජන භාණ්ඩ, ආයෝජන භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩ. ජනාධිපතිතුමා කිව්ව කතාව ඇත්ත, ආනයන වියදම් වැඩි වෙලා තියෙනවා තමයි. හැබැයි වැඩි වෙලා තියෙන්නේ පරිභෝජන භාණ්ඩ. ඒ කියන්නේ එදිනදා ආහාරවලට ගන්න දේවල්, අන්න ඒ දේවල් වල මිල වැඩි වෙලා 151කින් විතර. ඒතර ඒ කියන එක තේරුම තමයි පරිභෝජන භාණ්ඩ වල මිල තමයි, මේ පරිභෝජන භාණ්ඩ තමයි ආනයන ලෙස වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් නිෂ්පාදන ආර්ථිකයක්, එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් පෙනී සිටිය පක්ෂයක් ආනයන සීමා කරලා ඒ වෙනුවට ආදේශක ඉදිරිපත් කරන්න ඕනේ කියලා මහජනතාව ඉදිරියේ සපත කරපු පක්ෂයක් අවසානයේදී ආනයන වියදම් වැඩිවීම අස්සේ තියෙන්නේ අතරමැදි හෝ ආයෝජන භාණ්ඩ නෙවෙයි, ආහාර පාන වලට යන එක. තවමත් ඒ ඉහළ යාම පාලනය කරගන්න බැරිලා තියෙනවා. මේ දැනට ඉන්න සිග්නල් ලයිට් වගේ ඉන්න අයට පුළුවන් මේවා සටහන් කරගෙන ඒවලට උත්තර දෙන්න. මොකද ඔය හැම එකකටම අපුඩි ගැව්වා. සිග්නල් ලයිට් කියලා කියන්නේ ඒකනේ, අර ජනාධිපතිතුමා කියනවා වගේ තමුත් ඒකම තියෙන තනිකණුවේ සිග්නල් ලයිට් එක වගේ ඕන එකට අපුඩි ගන්නවා. මේවලට උත්තර දෙන්න පුළුවන් ලියාගෙන. ඊළඟ කාරණාව තමයි ගිය අවුරුද්දේ අයවැයකුත් දැන් ඉදිරිපත් වුණානේ. ගිය අවුරුද්දේ අයවැය වෙලාවෙත් බිලියන 7000ක විතර වියදම් ගැන කිව්වා, මෙන්න වියදම් අරකට මෙච්චරයි, මේකට මෙච්චරයි, අරකට මෙච්චරයි කියලා. හැබැයි අවසානයේදී ඒක වියදම් කළේ නැහැ. ඒතර ඒ හැම එකකටම අපුඩි ගාපු කට්ටිය දැනුත් අපුඩි ගන්නවා. හැබැයි ගිය අවුරුද්ද තුල මේ මුදල් ටික වියදම් කරගන්න බැරි වුණා. වියදම් කරගන්න බැරි වීමේ ප්‍රතිඵලය තමයි ප්‍රාග්ධන, ඒ කියන්නේ මේ විවිධ වැඩවලට ගත්ත ටික, පුනරාවර්තනය ටික කොහොමත් වියදම් වෙනවනේ, පරිදි ගණන්ම නම් ටික. හැබැයි ප්‍රාග්ධනය වියදම් කරගන්න බැරි වෙනවා කියන්නේ ඒක ජනාධිපතිතුමාගේ නෙමේ, ආණ්ඩුවේ ඉන්න ඔය සියලු දෙනාගේ මේ බලාගෙන ඉන්න අයත් දැන් ගෙවල් වලට ඉන්න අයගේ අකාර්යක්ෂමතාවයේ හේතුව රාජ්‍ය නිලධාරීන් එකතු කරගෙන මේ වෙන් කරපු මුදල් ටික ජනතාව අතරට අරගෙන ගිහිල්ලා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට සිග්නල් ලයිට් එක අපුඩික ගායින නෙමෙයි, ගම් වලට ගිහිල්ලා මේ එවලා තියෙන මුදල් ටික ජනාධිපතිතුමා වෙන් කරලා තියෙන මුදල් ටික වියදම් කරන්න කියන එක පිළිබඳව ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා කියනවා. එතකොට අර එක මන්ත්‍රීවරේ කිව්වා කොහොමත් එක එක ප්‍රතිශතයන්, ඒ නිසා මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි මේ අර්බුදය එහාට මෙහාට කළමනාකරණය කරමින් තියෙන අර්බුදයක් කියලා මම කිව්වනේ. ඊළඟ ජනාධිපතිතුමා කිව්වා අඛණ්ඩව 107ක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම තමයි අපේක්ෂාව කියලා. 107ක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්න නම් මුලින්ම විය යුතු දේ තමයි මේ රටට දේශීය සහ විදේශීය ආයෝජන පැමිණෙන්න ඕනි. මේ දැනට එමින් පවතින ආයෝජන ප්‍රමාණය අඩුම තරමේ තව 4-5 ගුණයකින් ඉහළ ගියේ නැත්නම් දිගින් දිගටම මේ 100%ක් අපිට ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යන්න බෑ. දැන් එතකොට මේ ආණ්ඩුව මේ අයවැය ඉදිරිපත් කිරීම හරහා මොනවද මේ විදියට 2-3 ගුණයකින් ආයෝජන ඉහළනම් වන්නට වාර්ෂිකව ඉහළනම් වන්නට ගත විප්ලවීය ක්‍රියාමාර්ග කියලා මම ආන්න කැමතියි අපුඩි ගගා හිටපු කට්ටියකින්. ඒ කියන්නේ එක දිගින් දිගටම සාමාන්‍ය සාම්ප්‍රදායිකව ගත ක්‍රියාමාර්ග වලට අමතරව විප්ලවීය ක්‍රියාමාර්ග ගන්නේ නැතුව 100%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්නත් බෑ. මේ වගේ 4-5 ගුණයක් ආයෝජන ලංකාව ඇතුළට ආකර්ෂණය කරන්නත් බෑ. ඒ නිසා මේ අයවැය ඇතුළේ කොහෙද තිබුණේ ඒ වගේ විප්ලවීය තීරණ කියලා තමන්ගේ කතාවවලදී උත්තර දෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ ආණ්ඩුව බලයට ආවේ එකම එක ප්‍රධාන සටන් පාඨයක් එක්ක. අල්ලස දූෂණය, නාස්තිය සහ වංචාව නැවැත්වුවොත් මේ රට දියුණු කරන්න පුළුවන්. මෙතෙක් කල් සිද්ධ වුණේ ඒක තමයි. හැබැයි අපි ඇවිල්ලා මේක වෙනස් කරනවා කියලා ගෙවුණු දශක දෙකක කාල සීමාව පිළිබඳවවත් මේ විගණන පරීක්ෂාවක් කරලා කොහෙන්ද හොරකම් ටික උනේ, කොතනද වංචා ටික සිද්ධ උනේ, කොතනින්ද අපිට මේක අඩු කරගන්න පුළුවන් කියලා හෙව්වද කියලා ආයසරයක් මම මේ සිග්නල් ලයිට් වලින් අහන්න කැමතියි. කොතනින්ද ඒක ආරම්භ කළේ, කොහොම මේකේ සල්ලි වෙන් කළාද, එහෙම එකකටවත් අවුරුද්දක් ගෙවුණා. සම්පූර්ණ විගණන පරීක්ෂාවක් කරලා එයන් ඒ තැන් ටික වහන්න තිබුණා. එහෙම ඇත්තටම වුණා නම් එහෙනම් ඒකෙන් කියවෙන දෙයක් තමයි ඒකත් ඔබ බලය භාවිතා බලය ලබා ගැනීම සඳහා භාවිතා කළ සටන් පාඨයක් මිසක අවංකව මේ හොරකම නාස්තිය දූෂණය පිළිබඳව ගණනය කිරීමක් කරන්නට සූදානම් නැහැ කියන එක අවුරුද්දකට පස්සෙත් පෙන්වුම් කරනවා. ඊළඟ කාරණාව තමයි නාස්තිය දූෂණයේ වංචාව පිළිබඳව කතා කරන හැම මොහොතකම අල්ලස් කොමිසම පිළිබඳව සාකච්ඡාවට ගේනවා. අද දවසේ මම දැක්කා ඒ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියනවා දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරන්නට ඒ අයට මූල්‍ය හරහා කොමිෂන් සභාව පාලනය කිරීමේ උත්සාහයක් ආණ්ඩුව නියැලෙමින් ඉන්නවා කියලා පුවත්පතකට කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ අයට අවශ්‍ය මූල්‍ය නිදහස ආණ්ඩුව පැත්තෙන් ලබා දීලා නැහැ. හැබැයි ඔබේ ආණ්ඩුව එන්න කලින් ඉදිරිපත් වෙච්ච පනතක් කරහා ක්‍රියාත්මක වන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වෙන්න පටන් අරන් අවුරුදු 2යි. දූෂණ විරෝධී පනත ආශ්‍රිතව තමයි ඔබේ සටන් පාඨ සියල්ල කරපුනේ. මේ රටේ අල්ලස දූෂණේ නාස්තිය නවත්තන්න තියෙන ප්‍රබලතම ආයතනයට අවශ්‍ය කරන මූල්‍ය ස්වාධීනත්වයේ අද වෙනකන් දෙන්න බැරි වෙලා තියෙනවා කියලා අධ්‍යක්ෂකවරයා කියනවා. එහෙනම් මොකද ඒකේ තේරුම? නැවත වතාවක් දෙබිඩි පිළිවෙත. තමන් රටට කියනවා අපි අල්ලස දූෂණේ නාස්තිය නවත්තන්න ලෑස්ති, අපි ආවේ ඒකට, අපි පාරම පවිතුරුයි. හැබැයි ඒකට ඕන කරන සල්ලි ටික වෙන් කරගන්න බෑ. මූල්‍ය නිදහස දෙන්න බෑ. මූල්‍ය නිදහස නොදීමෙන් ඔබ පෙන්නුම් කරන්නේ කොහොමද? ආණ්ඩුවේ දූෂණ හොයන්න බෑයි කියලා ඒ කියන්නේ. විපක්ෂය ටික හොයන්න, ආණ්ඩුවේ ටික හොයන්න බෑ. හොයන්න આવොත් සල්ලි නවත්තනවා. කරුණා කරලා තමන්ගේ ජන වරමට එකඟව කටයුතු කරමින් මූල්‍ය නිදහස ලබා දෙන්න කියලා ඉල්ලනවා අල්ලස් කොමිසමට. මොකද අපිට වුවමනයි ඔබටත් වඩා මේ රටේ නාස්තිය දූෂණේ වංචාව නවත්ත ගන්න. හේතුව ඔබ කිව්වා ඒක නැවැත්තුවොත් මෙරට ආර්ථික වශයෙන් දියුණුවා කියලා. අපි කිව්වේ ඒක පමණක් නෙවෙයි, තව බොහෝ තැන් තියෙනවා කියලා. ඔබ කියපු ප්‍රධාන සටන් පාඨයේවත් අවශ්‍ය අවස්ථාව ඉඳ ලබා දෙන්නේ නැහැයි කියන කාරණාව කියනවා මේ අයවැය වාර්තාව තුලත්. ඊළඟ කාරණාව තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳව ජනාධිපතිවරයා දැක්ව අදහස. බලය ලබා ගැනීම උදෙසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් රැකියා විරහිත උපායධාරීන් පාරට දාලා පෙළපාලි යවලා ඒ මිනිස්සුන්ගේ කරමතින් ආපු ආණ්ඩුව අද කියනවා ගෙවල් වලට ගිහිල්ලා පාඩම් කරලා විභාග පාස් කරලා ඉන්න කියලා. මෙතන ඇති සමහර විට තව සිග්නල් කණුවක් රැකියා විරේ දුපයිදාරින්ගේ සංගම් කියලා හදාගෙන බල්ක් එක පිටින් ලබා දුන්නා කියලා. එකතරක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියනවා 2005 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් දාපු කොන්දේසිය නිසා තමයි රාජ්‍ය සේවයේ ඉහළ නංවන්න මෙච්චර සිද්ධ වුණේ කියලා. 2005 දී ඔබ දැම්මා ජනාධිපති වර්ණයේදී බල්ක් පිටින් ගත්තේ නැත්නම් අපි උදව් කරන්නේ නැහැ කියලා. අන්න එදා ඇති කරපු රාජ්‍ය සේවයේ පුළුල් වීමේ අර්බුදයට මේ රටේ මිනිස්සු මේ දක්වා මුහුණ දෙනවා. හැබැයි ඔබ එහෙම කොන්දේසි දාලා මේ වීඩියෝසුත් තියෙනවා ඉස්සරහා පෙළේ ඉන්න අයගේ එහෙම කියපු කතා ටිකේ. එහෙම කොන්දේසි දාලා මේ රට ඉස්සරහට ගෙනියන එක නවත්තන්න කරන්න පුළුවන් හැම එකම කරලා ඔබ ආණ්ඩුව ගත්තට පස්සේ ලැජ්ජ නැතුව කියනවා අර Tamanට බලය ලබා දීම උදෙසා බෙවලම් ලෙස භාවිතා කරපු මිනිසුන්ට ගෙවල් වලට ගිහිල්ලා පාඩම් කරලා ඉන්න කියලා. ඊළඟ කාරණාව තමයි එකෙන් කියවෙන දේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කියනවා සමාජවාදී බොරුවෙන් අයින් වෙලා නිදහස් මිනිස්සු විදියට ලෝකයේ දිහා බලන්න මේක අවස්ථාවක් කරගන්න. අදටත් ඔබ මේ අය භාවිතා කරන එක එක ක්‍රමවලට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හරහා එක ඉන්නවනේ කැඳවුම් කරුත් ලැජ්ජයිනේ. ඒ දවස්වල කියපු දේවල් ටික සියලු විශ්වවිද්‍යාල විශ්වයන මේ මෙතන ඉන්න හැම දිනෙක කියනවා උපාධියක් තියනවා නම් රැකියාව අනිවාර්යයෙන්ම දීම වගකීමක් කියලා. එහෙම කියපු අයට ජනාධිපතිතුමා මෙතන දෙලා ඉඳන් කියනවා පැය 4-5 මැද්දේ ගෙවල් වලට ගිහිලා පාඩම් කරන්න කියලා. මේ මම සතුටු වෙන දෙයක් තියනවා. ඕක අවුරුදු 30කට කලින් කිව්වා නම් මේ රට අද මෙතන නෙමෙයි තියෙන්නේ. හැබැයි අවුරුදු 30කට පස්සේ හරි ඔබ මේක කියපේක ලොකු දෙයක් දැන් අපි කියනවා මේ පක්ෂය කියන්නේත් එහෙම බල්ප් පිටින් දෙන්නේ නැහැ අපි කියන්නේත් එහෙම දෙන්න බෑ ඒ නිසා දැන්වත් නිින්දෙන් ඇහැරෙන්න කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ උපාධිධාරීන්ට කියනවා ඔබව රැවැට්ටුවා මේ අය අපි ඇත්ත කියලා විපක්ෂයේ ඉන්නවා ඒක තමයි වෙනස අදින් පස්සේවත් මිනිස්සු රවට්ටන එක නවත්තන්න කියලා කියනවා ඒ වගේම තමයි ඇවිල්ලා තියෙන අපේ නියෝජ්‍ය ඇමතිතුමාත් අපිට ආරංචියක් ආවා ඔබතුමා මේ පොලිසියට කතා කරලා මොකක් හරි කේස් එකක් ගියා කියලා ඔන්න එහෙන් මේ පණිවිඩයකුත් යනවා පොලිසියට කෝල් එකක් දුන්නා කියලා දන්නේ පොලිසියට කෝල් කරා කියලා හරි මම කසාවෂියේ යනවා දැක්කා මතක් උනේ වෙනම ගුත්තේ දැක්කා මතක් උනේ නෑ නෑ මට මේ ආවේක මං කිව්වේ ඒකනේ දැන් මේ මේ දැන් මේ කියපෝ ආරංචියක් එච්චරයි මහ ලොකු දෙයක් නෙවෙයි
බොරු කියන්නේ
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මම කියනවා නැවත වතාවක් මේ බොරු කාර්යයන්ට රැවටෙන්න එපා. ආයි බල් පිටි රස හම්බෙන්නේ නැහැ. බොරුවට උපායධාරීන්ට එහෙම රැවට්ටුව තමයි දැන් කරන්න දෙයක් නැහැ. කොහොමරි අපි මේ වැඩේ බලමු ඔබ වෙනුවෙන් ඔබේ උගත්කමට හරියන රස්සාවක් කොහොමරි හොයාගන්න උත්සාහ කරමු. ඒ නිසා නැවත රැවටෙන්න එපා කියලා කියනවා. ඊළඟ එක සමූපකාර ක්‍රමය. විපක්ෂයේ ඉන්නකම් කයිය ගැහුවෙම වුවා. සමූපකාර ක්‍රමයේ ආපු ගමන් පාරිභෝජන භාණ්ඩ අඩු වෙනවා. නිෂ්පාදකයාට හොඳ මිලක් දෙනවා. තරග කරන්න පුළුවන් සමූපකාර ටික අපිට දෙන්න. අපි දුන්නාම මේක කරලා දෙන්නම්. එහෙම කියලා ගත්ත සමූපකාර ටික ගන්න දකුණු පළාත පුරා පරාද වේගෙන යනවා. මොකද ඒකේ තේරුම සමූපකාර ක්‍රමයේ හරහා ඔබට බැරි වුණා. ආ ඉන්නවනේ කුෂිකාරම මෙතුමා තින්නා නියෝජ්‍ය මෙතුමා ඉන්නානේ ඔබතුමා තින්නානේ. හරිද? කුෂික මම කියන කතාව අහගන්නකෝ. ඒ කතාවට වඩා පරාද නොවුණත් කමක් නැහැ කියමුකෝ. සමූපකාර ක්‍රමයේ හරහා ඔබට බැරි වුණා පාරිභෝජන භාණ්ඩවල මිල අඩු කරගන්න. අර පැත්තේ අලගොවියට ලුණු ගොවියට ඒ ටික විකුණ ගන්න බැරි වුණා. එහෙනම් නැවත වතාවක් ඔබ කියපු සමූපකාර ක්‍රමය හරහා මේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියපු කාරණාවත් බිඳ වැටලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයා මේ අයවැය හරහා කරපු හොඳ දේවල් දෙක තුනක් කියන්නම්. එකක් තමයි කොළඹ එතුමාගේ කියපු විදිහට කලුගල් වලින් පුරවපු පුරවල හදපු අර පෝට් සිටිය ඇතුලේ සමාගම් වලට කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ පනත අදාළ නොකිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තු අනුමැතියට යොමු කළා කියලා අද පුවත්පත් වාර්තාවල තියෙනවා. කම්කරුවන්ට අන්න ඒ වගේ දෑකැත්තයි මිටියයි පැත්තකට තියන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. අලුත් ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට අනුමැතියට දුන්නා කියලා අද පුවත්පත් වාර්තා කරනවා. ඊළඟ එක මොකද්ද? පර්මිට් අවලංගු කිරීම. ඉතා හොඳ වැඩක්. ජනාධිපතිතුමාම කියන විදිහට හොඳ වැඩක්. ජනාධිපතිතුමානේ කියන්නේ පර්මිට් අයින් කරනවා කියන එක ඇතුලේ ඊළඟ එක මොකද්ද? മന്ത്രിවරුන්ගේ පර්මිට් අයින් කරන එක විතරක් නෙවෙයිනේ. මේ රටේ පර්මිට් ඉවත් කිරීම හරහා රෝහල් වල ඉන්න වෛද්‍යවරුන්ට වෛද්‍යවරුන් පිටර ඉන්නවනේ අඩු ඇටුපකට සේවය කරන්න ඒ අය ඔය පර්මිට් වගේ වරප්‍රසාද දීලා. හැබැයි මේ මිනිස්සුන්ගේ මේක අයින් කරපුවම රැකියාව කෙරෙහි තියෙන කැමැත්ත අඩු වෙනවා. ඒ වගේ රස්සාවලට එක්ක පඩි වැඩි කරන්ඩ එහෙම නැත්තම් ඒ අයට තවත් ක්‍රමවේදයන් වලින් පහසුකම් හදන්න නැත්තම් ඒ රැකියාවලට අනිවාර්යයෙන්ම තරගකාරීත්වයක් නැතුව යනවා. ඒක රටේ බලපෑමක් වෙනවා. හැබැයි පර්මිට් නවත්තන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔබ එකඟතාවයේනේ. අපි දෙකේ ප්‍රශ්නයක් නැහැ. മന്ത്രിවරුන්ගේ පර්මිට් නවත්තන එකත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ දුන්නෙත් නැහැ. 2015 අන්තිමට දුන්නා. හැබැයි ඒක අනුර කුමාරසානාගේ ජනාධිපතිවරයා ගත්තා. ඒක තමයි මේකේ තියෙන දෙබිඩි ප්‍රතිපත්තිය. 2015 එක අරගෙන ඊට පස්සේ පර්මිට් එක මැනගෙන යනවා. හැම එකම එහෙමනේ කරගෙන ගියේ. හැබැයි පර්මිට් නවත්තන එක
හොඳයි. ඒ කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
ඒ හරහා එතුමා ඇතුළු ඉතුරු සියලු දෙනාත් අරගත්තා. ඊළඟ එක තමයි වතු සේවක ප්‍රශ්නය. වතු සේවක ප්‍රශ්නයේ තියෙන කතාව තමයි අද ඒක ඇදිලා ආවා. මෙතන තියෙනවා පොඩි අර්බුදයක්. මොකද අර්බුදය? වතු සේවකයන්ගේ වැටුප් පැඩි කරන එක හොඳයි. හැබැයි ඔබ මෙතන කරනවා තව වැදගත් දෙයක්. මේ රටේ මහජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගේ වැටුප් පැඩි කරන්න යොදා ගන්නවා. එතන අර්බුදයක් තියෙනවා. ආයේ කතාවක් නැහැ. හේතුව මේ රටේ බදු මුදල් අරගෙන 2022 අර්බුදය නිසා ඔබේ උත්තර දෙන්න කියලා මම කිව්වනේ ඔබේ වෙලාවේදී 2022 අර්බුදය හරහා මිනිස්සුන්ගෙන් ඇදලා ගන්න බදු මුදල් ටික පෞද්ගලික අංශයේ වැටුප් ගෙවන්න භාවිතා කිරීම මම කියන්නේ මේක පැටලිලා තියෙන්නේ කියලා. මේකම අලගොවියා ලුණු ගොවියා ඇඟලුම් සේවකයා ඉල්ලන්න පටන් ගත්තොත් ඇයි ඒත් මේ රටේ ඉන්න පෞද්ගලික අංශයේ සේවය කරන වැට නිශ්චිත වැටුපක් ලැබෙන අය වෙන්න පුළුවන්. ඒ අයත් මේක ඉල්ලන්න පටන් ගත්තොත් මහජන බදු මුදල් විනයානුකූලව භාවිතා කරනවා කියපු ඔබ මේ ක්‍රමයට භාවිතා කරන්නේ කුමන විනය යටතේද කියලා අහන්න කැමතියි. ඊළඟ කාරණාව තමයි මේ සතියේ වැඩියෙන්ම ප්‍රවෘත්ති විකාශනයේ ගියේ මේගොල්ලෝ එල්ලිලාම හිටිය ලයිට් කවුන්ට් එකයි සිග්නල් ලයිට් එකයි මොකද්ද? හර්ෂසිල්ලායි කතාවේ. මොකද හර්ෂසිල්ලා කිව්වේ? හර්ෂසිල්ලා මන්ත්‍රීතුමා කියපු දේ තමයි අපේක්ෂා නොකළ මට්ටමේ වාහන ප්‍රමාණයක් ගිනාවා. ඒ ගෙන ඒම හරහා රාජ්‍ය ආදායම විශාල ලෙස ඉහළ ගියා අපේක්ෂා නොකළ තත්වයට. ඒක තමයි භාණ්ඩාගාරයේ පිරුණේ. මේ භාණ්ඩාගාරයේ මෙතරම් මුදල් පිරෙන විටත් මහජනතාවට සුවපහසුව උදෙසා බදු අඩු කිරීම, එහෙම නැත්නම් ඒ අයට කිසියම් සහනයක් ලබා දීම, තරුණ පිරිසට මොකක් හරි සහනයක් දෙන එක, IT ශේෂ්ත්‍රයට මොකක් හරි සහනයක් දෙන එක, ඇයි මෙතරම් මුදල් තියෙද්දිත් ස්විප් ටිකට් එකක් ඇදුනේ? ඇයි මෙතරම් මුදල් තියෙද්දිත් ඒක නොකරන්නේ කියලා අහපුවාම ආණ්ඩුවේ සිග්නල් ලයිට් එක මොකද කිව්වේ? මෙන්න හර්ෂ කියනවා ආර්ථිකය හොඳට යනවා කියලා. ඇත්ත කතාව ඒක නෙමෙයි. ඔබට පුළුවන්, මේ රටේ මිනිස්සුන්ටත් පුළුවන්, ආණ්ඩුවයටත් පුළුවන්, වාහන වලින් ආව මුදල
අවසානයි,
ඉතුරු මුදල් ටික අඩු වුණාද වැඩි වුණාද කියලා බලන්න. ජනාධිපතිතුමා කියනවා රජයේ ඉන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි කියලා. ඇමතිවරු කියනවා රජයේ ඉන්නේ රාජ්‍ය ව්‍යාපාර කරන්න කියලා. ආයෝජකයන්ට විශ්වාසය අහිමි වෙනවා. අර ස්විප් ටිකට් එක ඇදුන් නැත්නම් අනිකුත් ආදායම් විශාල ශේෂ්ත්‍ර කණිජ සෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය ඇතුළු බොහෝ තැන්වල පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගිය අවුරුද්දට වඩා ආදායම අඩු වෙලා තියෙනවා. ඒ ඇත්ත හේතු වෙනවා මිසක අර තනි කතාව අරගෙන ඇදිච්ච ස්විප් ටිකට් එකෙන් ලැබිච්ච මුදල ගැන එල්ලිලා මේ රටේ ආර්ථිකයේ මාරයි යහපත් තත්ත්වයට ආවා, ඒක හර්ෂක් කිව්වා කියලා සම්පූර්ණයෙන්ම විකෘති කතාවක් රට ඇතුළට ගෙන යාම
පමණයි
සම්බන්ධයෙන් කරන්න පුළුවන් උනේ. ඕක තමයි අර කරමින් තියෙන මම පටන් ගන්නකොට කියපු කතාවෙන් අවසන් කළොත් ඒ මොකද්ද? සමාජවාදී මාක්ස්වාදී ප්‍රතිපත්ති විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයකට සිද්ධ වෙලා තියෙනවා ධනවාදී ආර්ථිකයක් කළමනාකරණය කරන්න. ඕක තමයි අර හර්ෂසිල කියන්නේ මේ
පල්ලියේ
ෆාදර් බෞද්ධ කතා කියනවා කියලා කියන්නේ. ඕක නොගැලපෙන වැඩක් කරන්න ගිහිල්ලා වැඩේ පැටලලා තියෙනවා. අවසන් කළොත් මම දැක අද දවසේ ওই කතාවට හොඳ උදාහරණයක් වර ආකිමිදිසි කතාව කියපු එමතිතුමාම එතුමා කියනවා ආර්ථිකයේ අංශක 360කින් කරකුණා කියලා. අංශක
360 කියන්නේ හිතමුදෙන් තමයි කියන එක. අපි අවසන් කරමු.
ඒ 360 කියන්නේ එතනමයි. ඔබ වෙවි ඉන්නවා.
මගේ
කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.